கௌரவ அரவிந்த குமார், உங்களுக்கு 5 நிமிடங்கள் ஒதுக்கப்பட்டுள்ளது.
அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர்களுக்கு நன்றி. எமது நாட்டிலே இன்று சிறந்த நிர்வாக கட்டமைப்பு இருக்கின்றது. ஏனைய நாடுகளோடு ஒப்பிடும்போது எமது நிர்வாக கட்டமைப்பு ஒரு உதாரணமாக இருக்கின்றது என்பதை நாங்கள் பெருமையோடு கூறிக்கொள்ள முடியும். ஆனால் பொதுவாக மக்கள் மத்தியிலே ஒரு அதிருப்தி இருக்கின்றது. தங்களது தேவைகளை பூர்த்தி செய்து கொள்வதற்காக அரச காரியாலயங்களுக்கு சென்றால் அவையை இலகுவிலே முடிக்கக்கூடிய தன்மை இல்லை, தாங்கள் தேவையற்ற விதத்திலே இழுத்தடிக்கப்படுகின்றோம் என்ற ஒரு அதிருப்தி மக்கள் மத்தியிலே காணப்படுகின்றது. இதை நாங்கள் ஒரு நல்ல விடயமாக கருத முடியாது. ஏனெனில் நிர்வாக சேவை என்பது மக்களுக்காக ஏற்படுத்தப்பட்டதே ஒழிய அது வேறு எவரையும் திருப்திப்படுத்துவதற்காக ஏற்படுத்தப்படுவதில்லை. ஆகவே இந்த நிர்வாக சேவை இன்னும் அதிக அளவிலே மிக இலகுவாக சாதாரண மக்களை சென்றடையும் வண்ணம் அது விரிவுபடுத்தப்பட வேண்டும், அது இலகுபடுத்தப்பட வேண்டும். அதே நேரத்தில் இந்த நாட்டிலே சிங்கள மொழியும் தமிழ் மொழியும் அரச கர்ம மொழியாக இருக்கின்றது. ஆனால் பொதுவாகவே அரச திணைக்களங்களிலே தமிழ் மொழியிலே கர்மம் மாற்றக்கூடிய அந்த தன்மை தமிழ் மக்களுக்கு இல்லை. இந்த நிலைமை வடகிழக்கிலே மாறுபட்டாலும் கூட இந்த நாட்டின் ஏனைய பிரதேசங்களிலே அவ்வாறான ஒரு நிலைமை இல்லை. இதனால் சிறுபான்மை மக்கள் அரச காரியாலயங்களிலே தங்களது கருமங்களை ஆட்டிக் கொள்வதற்கு மிக சிரமப்படுவதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. வடகிழக்கு புறம்பாக அதிகமாக தமிழ் மக்கள் வாழும் இடமாக நூறலி மாவட்டம் இருக்கின்றது. இந்த நூறலி மாவட்டத்திலே கூட அரச காரியாலயங்களிலே தமிழ் மொழியிலே கருவம் மாற்றக்கூடிய அந்த நிலைமை இல்லை. அரச காரியாலயங்களிலே தமிழ் உத்தியோகத்தர்களுக்கு ஒரு பாரிய பற்றாக்குறை இருக்கின்றது. இந்த நிலைமையை நாங்கள் மாற்ற வேண்டும். ஆகவே சில வருடங்களுக்கு முன்பதாக இந்த நாட்டிலே 2000க்கும் அதிகமான கிராம உத்தியோகத்தர்களின் நியமனம் வழங்கப்பட்டது. அந்த நியமனங்களின் ஊடாக தமிழ் மக்கள் பொதுவாக மிக மோசமாக அதிலே புறந்தள்ளப்பட்டிருக்கின்றார் என்பதை நான் இந்த இடத்திலே விசனமாக பதிவு செய்து கொள்ள விரும்புகின்றேன். நூறலி மாவட்டத்தை பொறுத்தளவிலே 250க்கும் அதிகமான தமிழ் கிராம சேவர்களின் தேவை இருக்கின்றது. நான் முன்பு கூறியதை போல அந்த 2000 கிராம உத்தியோகத்தர்கள் நியமனம் செய்யப்பட்ட போது நூறலி மாவட்டத்திலே 131 கிராம உத்தியோகத்தர்களுக்கான நியமனம் வழங்கப்பட்டது. இதிலே வெறுமனே 8 தமிழ் கிராம உத்தியோகத்தர்கள் மாத்திரமே இருந்தார் என்பதை நான் இந்த இடத்திலே விசனத்தோடு பதிவு செய்ய விரும்புகின்றேன். அதேபோல்தான் நான் பிரயத்தப்படுத்தும் பதுளை மாவட்டத்திலும் கூட 23% அதிகமான தமிழர்கள் அங்கே வாழ்கின்றார்கள். அங்கே சுமார் 100க்கும் அதிகமான தமிழ் கிராம உத்தியோகத்தர்களின் தேவை இருக்கின்றது. பதுளை மாவட்டத்திலே 119 பேருக்கு நியமனம் வழங்கப்பட்டது அந்த காலகட்டத்திலே. அதிலே வெறுமனே 3 பேர் மாத்திரம்தான் தமிழ் கிராம சேவர்களாக நியமனம் பெற்றார்கள். ஆகவே இவ்வாறான நிலைமைகள் மாற்றப்பட வேண்டும். இதே நேரத்தில் இதே நிலைமைதான் ஏனைய பிரதேசங்களிலும் இருக்கின்றது. கண்டி மாவட்டமாக இருக்கலாம், சபரமுக மாகாணமாக இருக்கலாம், மேல் மாகாணமாக இருக்கலாம், இவ்வாறான அனைத்து பிரதேசங்களிலும் இந்த நிலைமை இருப்பதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே கௌரவ அமைச்சர் கௌரவ ரஞ்சித் மந்து மண்டார் அவர்கள் தங்களது காலப்பகுதியிலே இந்த நிலைமையிலே ஒரு மாற்றத்தை ஏற்படுத்த வேண்டும். அனைத்து மக்களும் சிறந்த நிர்வாக சேவைகளை பெற்றுக்கொள்ளும் முகமாக மாற்றங்களை ஏற்படுத்த வேண்டும் என்ற விடயத்தை நான் இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். அதே நேரத்தில் அவருக்கு இப்பொழுது புதிதாக இன்னும் ஒரு விடயம், ஒரு பாரிய பொறுப்புள்ள விடயம் அவரின் பொறுப்புகளிலே ஒன்றாக மாறியிருக்கின்றது. அனர்த்த முகாமைத்துவம். இந்த அனர்த்த முகாமைத்துவத்தை பொறுத்தளவிலே அந்த அமைச்சு, அதேபோல் அந்த அமைச்சிலே இயங்கும் அந்த அந்த கிளை அம்சமாக இருக்கின்றது அனர்த்த முகாமைத்துவ பிரிவு. இந்த அனர்த்த முகாமைத்துவ பிரிவை பொறுத்தளவிலே அல்லது இந்த அமைச்சை பொறுத்தளவிலே மக்கள் மத்தியிலே ஒரு நல்ல நம்பிக்கை ஏற்படுத்த வண்ணம் நாங்கள் அதனை விரிவுபடுத்த வேண்டும், அதனை இன்னும் சக்திமயப்படுத்த வேண்டும். ஒருவரின் வங்கி கணக்கில் எவ்வாறு பணம் இருக்கின்றதோ அவ்வாறு பணம் இருக்கும் பொழுது அவர் தனது கையிலே அந்த பணம் இருப்பதை போன்ற ஒரு உணர்வை பெறுகின்றார். அதே போல் ஒருவர் தன்னை காப்புறுதி செய்து கொள்ளும் போது அனர்த்தத்தின் போது இந்த காப்புறுதி எனக்கு கை கொடுக்கும் என்ற அந்த நம்பிக்கை அவரின் மனதில் எழுப்புகின்றது. இதற்கு ஒப்பாக சாதாரண மக்கள் மத்தியிலும் எனக்கு ஒரு அனர்த்தம் ஏற்பட்டால், எனது வீட்டிற்கு ஒரு அனர்த்தம் ஏற்பட்டால், எனது பிரதேசத்திற்கு ஒரு அனர்த்தம் ஏற்பட்டால், இந்த அனர்த்த முகாமைத்துவம் இங்கே எனது இன்னலை போக்குவதற்கு தயாராக இருக்கின்றது என்ற விடயத்திலே ஒரு நம்பிக்கை ஏற்படுத்தும் வண்ணம் இந்த அமைச்சின் செயல்பாடுகள் விரிவுபடுத்தப்பட வேண்டும். இந்த அனர்த்த முகாமைத்துவ பிரிவின் செயல்பாடுகள் விரிவுபடுத்த வேண்டும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பம் அளித்த தலைவருக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி.
இலங்கட்ட கரு நாமல் ராஜபக்ச, ஒன்றபல் விஜித பேரு உட கௌரவ வடிவேல் சுரேஷ் அவர்கள், உங்களுக்கு 5 நிமிடங்கள் ஒதுக்கப்பட்டுள்ளது. இலங்கட்ட கரு தலத அத்துக்குரல அமத்தித்துமா உமத்துமாட்ட வினாடி
விசுப்பினாடி
விசாக் சொல்
கரு முனாசனாருட மன்றி துமனி அப்பி ஸ்தூதிவந்த வேணவா அது அதிகன்ன சா பந்தனாகார அமாத்தியான்சி வைசேஷ சாக்காச்சா கர்ண விழாவிதி விபக்ஷே சா ஆண்டுபாக்ஷே சியரு தினாம தாமத் வட்டினாக்கியன் அதாஸ் பிரகாஷ கிரி மகன சஹாயிட்ட சாபாகி வி மகன ஏ வகேம மன் சந்தோஷம் கியன் டோனே அது அப்பி மெஹம கதாகரன் கொட்ட அப்பிட்டு சந்தோஷம் கதாகரன் புழுவாங் அக்ரவீஷக்கார துமியான்லாட்ட தோஷாபியோக கெஹல்லா துமான்லாட்டு இவத் கரப்பு நெத்தியக்க ஏ வகேம அப்பிட சந்தோஷம் கதாகரன் புழுவாங் பந்தனாகார துலட்ட ஆயுத அரகன கிஹில்லா தமங்கே அவசியதா இஷ்டகரகான விசிஹத்தெனக் அமு அமுவே காத்தனே கிரீமக் என அது காட்டுவா கதாகரன் இட லபிச்சேக நெத்தியக்க முகது கதாகரன் கொட்ட கதாகரன்னே ஹரி குஹக காமகிங் வைரேகிங் அவுருது கணனாவக் பலே இந்தலா விருத்த பக்ஷேட கிஹில்லா கரண்ட பரி வெச்ச தேவர் தென் அது அப்பேங் இதாம திக்மனிங் மேவா சம்பாந்தேன் பிரதிபல பலா பொருத்துவினோம் ஹபே அப்பி வக கீமகிங் கியனோ அப்பி கியபுதே ஹமதையாக் மகரலா தீனோ ஏ வகேம மே காலே துல தவத் மே ரஜே காலே அவசங் வென்னி இஸ்ஸல்ல இடத் வெடிய தேவர் கதா கரான்
அப்பி ப்ளீஸ் கரோ கேசா பிதானே முல்லாசன் டேனவா
வெடிக்கிரீம நீதிபத் டிபார்ட்மெண்ட்வே சக அதிகரணே ஹபை மம சந்தோஷம் கியன்னட் ஓனே கரு ஜனாதிபத்துமாகெத் கரு அகமெத்துமாகெத் தே வகேம அப்பிட ஹெமதாம உதவ் கரண அப்பே மங்கள சமரவீர முதல் அமெத்துமாகெ சஹயோகே உபரிம வசேன் திபிச்ச நிசா அவுருது 11 திஸ்ஸே கிசிம கெனெக் கரபு நதி ஹிதவு நதி ஏ ஹிதே ஹட்டியட காட்ட சந்தோஷம் என்ன புழுவம் வெட்டு பெடிகிரீம கதிகன சேஸ்தேரா நீதிபத் டிபார்ட்மெண்ட் எத்துரு டிபார்ட்மெண்ட்டுரா தபாதென்ன புழுவம் உணா ஏக மம ஹிதனவா புத்கலிகோ மட வெடிய மேரட்டே கெப கிரீமக்கிங் மகன்சி வெலா வெடக்கரண කොටසක් වෙනුවෙන් ලැබපු කොටසක් ලැබපු ජයග්‍රහණයක් හැටියට. ඒ වගේම මේ පහුගිය අවුරුද්ද තුල කරපු වැඩ ගැන කියනකොට අද නම් ඉතින් ගොඩාක් අයට හරි අමාරුවෙන් කතා කරා මේ ත්‍රිපුද්ගල මහාධිකරණ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටවීම ගැන අනිත් අය වෛරයකින් කුහකකමකින් මඩ ගහන්න කතා කරත් දැන් අර වැලි ඉන්දික මන්ත්‍රීතුමා වැලි කොන්තරත් කරලා ඉවරලා බොහොම අමාරුවෙන් ප්‍රාදේශීය සභාව අල්ලගෙන රැල්ලට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීතුමා අද මට තියෙන චෝදනාවක් ගැන අල්ලස් දෙපාර්තමේන්තුව ගැන කියනවා. ඒ චෝදනාව මට විතරක් නෙමෙයි. අපි 7-8 දිනේකටම මඩ ගහන්න කරපු චෝදනාවක්. ඔය වගේම වැඩසටහනක් ඔයිට ඉස්සෙල්ලා 2020 දෙත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා top 10 කියලා එකක් පටන් අරන් කරා. අපිත් කියන්නේ අතිගරු ජනාධිපතිතුමාගෙන් පුද්ගලිකවත් ඉල්ලලා තියෙනවා. එතුමා යටතේ තියෙන අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවේ මේ ගැන විමර්ශනය කළා. කඩිනමි හිරේ අරිනවා නම් හිරේ දාන්න ඔන්න විශේෂ අධිකරණ පිහිටවලා තියෙනවා. මේවා එක අපිට මේ ආණ්ඩු පක්ෂේ ඉන්න හින්දා නෙමෙයි, අපි විපක්ෂයට ගියාම අපි මේවට මූණ දෙනවා. අපි ඕන දෙයකට මූණ දෙන්න බය නැහැ. කරුණා කරලා ඔය වැඩේ අල්ලස්සා දූෂණ කොමිෂන් සභාව මගේ යටතේ නෙමෙයි තියෙන්නේ. ඒක තියෙන ජනාධිපතිතුමා ඒක සාධාරණයක් කරනවා කියන්නේ මේක ඉක්මනට විභාග කරලා මේ මඩ ගැහිල්ල නවත්තනවා නම් බොහොම හොඳයි කියන එක තමයි අපි කල්පනා කරන්නේ. ඒ කෙසේ වෙතත් ගිය අවුරුද්දේ අපිට පුළුවන් වුණා අපි බලාපොරොත්තු වෙච්ච විදියට මැතිවරණේ එදා ජනාධිපතිවරණයේදී ජනවාරි 8 වෙනිදා රටේ දීපු ජනතාවට දීපු පොරොන්දු හොරකම් කරපු දූෂිත ක්‍රියා කරපු නාස්ති කරපු රජයේ මුදල් අවභාවිතා කරපු අයට එරෙහිව මේ මුල්‍ය කටයුතු සම්බන්ධයෙන් නඩු විභාග කරන්නට විශේෂ අධිකරණ තුනක් පිහිටවනවායි කියලා දැන් ගිය අවුරුද්ද වෙනකොට අපිට මේ අවුරුද්දේ දෙවැනි එකත් ඒ සම්බන්ධයෙන් ඇති කරන්න පුළුවන් වුණා. ඒ වගේම නීති හැටියට ගත්තොත් මුල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපීමේ අවදානම අවම කිරීම සඳහා විෂයපතය පුළුල් කර ජාත්‍යන්තරව සම්මතයන්ට අනුකූලව සංශෝධනය කිරීමට බාර ආඥා පනත සංශෝධනය කරලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී කටයුතු වලට මුදල් සම්පාදනය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ආසියා පැසිෆික් කණ්ඩායමේ කරුණු දැක්වීම සහ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට සහ සයිබර් අපරාධ පිළිබඳ බුඩාපෙස්ට් සම්මුතියට අනුගත වීම සඳහා සාපරාධී කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගිතා දැක්වීමේ සංශෝධන පනත අපි ඉදිරිපත් කළා. අද නීති බවට පත් කළා තියෙනවා. අපරාධයක වගකීම දැරීම සඳහා වූ අවම වයස පිළිබඳව අවශ්‍ය සංශෝධනය කිරීමට දණ්ඩ නීති සංග්‍රහයත් අපරාධ විධිවිධාන සංග්‍රහයත් සංශෝධනය කරන්න පුළුවන් වුණා. දැන් මම ඇත්තටම මේක අවස්ථාවක් කරගන්නවා මේ අපේ අමාත්‍යාංශයේ හැම එක්කෙනාම කතා කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවයි අධිකරණයයි ගැන විතරයි. නමුත් මීට වැඩිය රටට ඵලදායි විතාම මහා වටිනා සේවයක් කරන රාජකාරී කරන ආයතන ගණනාවක් තියෙනවා. නීති කෙතුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, මහා බාරකාර දෙපාර්තමේන්තුව, ණයසහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව. මේවෙන් විශාල කාර්යභාරයක් සිද්ධ වෙනවා. ඉතින් ඇත්තටම මම මුදල් ඇමතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ 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 ආයතනවලත් ඉන්න නිලධාරීන්ගෙත් අපි ඒ අවශ්‍යතා ඉෂ්ට කරන්න ඒ අයටත් යම් කිසි සහනයක් ඉදිරියේදී ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට අද රාජකාරී කරන්න තරම් නිලධාරීන් හොයා ගැනීමේ දුෂ්කරතාවයක් තියෙනවා. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව බලපුවම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ 200 ගණන් රාජකාරී කරන්නේ ඒ අයට අවශ්‍ය විශේෂඥ දැනුම තියෙන අයට මේ වගේ තැනක ඇවිල්ලා රැකියාව කරන්න තරම් ආකර්ෂණීය ලැබීම් ඒ බැටුප් ඒගොල්ලොන්ට ලැබෙන්නේ නැහැ. අපි මේවා ගැන කල්පනා කරන්න ඕනේ. ඒ වගේම ඒ අය වෙනුවෙනුත් ලබන අවුරුද්දේ අපි මේ අවුරුද්ද අවසානයේ ආයි අයව ඉදිරිපත් කරනකොට ඒගොල්ලොන්ටත් යම් කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම හැම එක්කෙනාම කතා කරේ අපිට තියෙන ලොකුම අභියෝගය තමයි නඩු ප්‍රමාදය. ඉතින් ඒ සම්බන්ධයෙන් දැන් අර අජිත් පෙරේරා මන්ත්‍රීතුමත් කිව්වා අපි කෝට් ඔටෝමේෂන් මේ අධිකරණ පද්ධතිය ස්වයංක්‍රීයකරණය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙලක් දැන් මේ වෙනකොට ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා ඇත්තටම අධිකරණය සහ නීති පද්ධතිය මොනතරම් අපි පැරණි වුණත් අපි මේ කලාපේ ගෝලීය වශයෙන් නෙමෙයි මේ කලාපේ ගත්තත් අපි අද ගොඩාක් ඉන්නේ ඒ සම්බන්ධයෙන් පිටිපස්සේ. එතකොට ඒ පසුගාමිත්වයත් එක්ක නොයෙකුත් විදිහේ නඩු ප්‍රමාදය නිසා අපහසුතාවයන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒව සම්බන්ධයෙන්ුත් අපි ඒ අවශ්‍ය පහසුකම් කටයුතු කරන්නට මේ අවශ්‍යයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. ඉතින් දැන් අධිකරණ පියස ඉදිකිරීම සම්බන්ධයෙන්ුත් මූලික කටයුතු කෙරෙනවා. ඒ වගේම විශාල වශයෙන් අධිකරණ රාශියක් ගොඩනගාගෙන යනවා වගේම දැන් ගොඩනගලා අවසන් වෙලා තියෙනවා. අපේ ගරු ලක්ෂ්මන් කිරියල් ඇමතුමා කිව්වා වගේ මහනුවර ගැඩවේ අධිකරණ සංකීර්ණයට රුපියල් මිලියන 303ක් නවීකරණය සඳහා මේ පාර අනුමැතිය අපිට ලබා දීලා තියෙනවා. ඉතින් අධිකරණවර විනිශ්චයකාරතුමාන්ලාගේ නිවාස මේ හැම එකක්ම අපි නැවතත් හැම පහසුකමක්ම හැම පැත්තකින්ම ලබා දෙන්න පුළුවන් උපරිම සහයෝගයක් ඇතුව අධිකරණයේ වැඩ පහසු කරන්න පුළුවන් උපරිම උත්සාහයක් ගන්නවයි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕනේ. ඒ වගේම නීතිපද දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට ඇත්තටම මේ අවුරුද්දේ අපිට අනුමැතිය ලැබුණා 100 දෙනෙක් කනිෂ්ඨ නීතිඥයන් හැටියට බදව ගන්න. ඒ අය බඳවා ගැනීමත් එක්කම එහි තියෙන කටයුතු එකපාර කවුරුත් පුරුදු වෙන්නේ නැහැ. ඒගොල්ලන්ටත් කාලයක් යනවා. ඉතින් දැන් ගිය අවුරුද්ද වෙනකොට නඩු ගොනු 14,900ක පමණ ප්‍රමාණයක වැඩ කටයුතු අවසන් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම මේ හැම දෙපාර්තමේන්තුවක් දිහාම බලපුවම විශේෂයෙන්ම මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නොයෙකුත් අපහසුතා මැද ඒ අවශ්‍ය විදියට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. නීතිකතුම්පත් දෙපාර්තමේන්තුවත් එහෙමයි. ඉතින් මේ වගේම සමත මණ්ඩලයේ කෙරෙන කටයුතු දිහා බලපුවම අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. මේවා අධිකරණයකට එන්නේ නැතුව 105කට අඩු ආරවුල් සම්බන්ධයෙන් 83,867ක් 2018 වර්ෂයේ අවසන් කරන්න කටයුතු කළා තියෙනවා. ඒ වගේම ණය සහනදායක මණ්ඩල දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම පනත අපි පහුගිය දවස්වල සංශෝධනය කළා කොළඹ විතරක් තියෙන ණය සහන මණ්ඩලය අපි තවත් ශාකා 4ක් පිහිටවලා ඒ වැඩිපුර ඒ සම්බන්ධයෙන් එන නඩු වෙන ප්‍රමාණය අනුව ගන්නය කළා. ඒ තැන්වල අපි ස්ථාපිත කරන්නට අවශ්‍ය කටයුතු මේ වෙනකොට කරගෙන යනවා. ඒ වගේම නීති ආධාර මධ්‍යස්ථාන ලංකාවේ 83ක් පිහිටවලා තියෙනවා. 170,000කට විතර ආසන්න ප්‍රමාණයක් ඒ කටයුතුත් කරගෙන යනවා. ඒ අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මහ භාරකාර දෙපාර්තමේන්තුව මම භාර ගන්නකොට ඉතාම කනගාටුදායක තත්ත්වයක තිබුණා. දැන් ඒක ඇත්තටම කියනවා නම් මං හිතන්නේ මට ඉස්සෙල්ලා පූර්වගාමීව හිටපු ගරු ඇමතුමා ඒක භාර ගන්නකොටත් ඒ තත්ත්වය ඒ විදිහටම තමයි තිබුණේ. එතුමා යම් යම් වෙනස්කම් කරලා දැන් යම් කිසි මට්ටමකට එහි තත්ත්වයක් මේක කාලයක් තිබුණා. ඒ බාරවල බලාපොරොත්තු ඉස්ස නොවෙච්ච සමහර අය ඒ මුදල් කොහේ ගියාද කියලා හරියාකාරව නොදැනගෙන හිටපු කාලෙකුත් වෙලාවකුත් තිබුණා. ඉතින් දැන් ඒ කටයුතුත් හරියට සිද්ධ වීගෙන යනවා. මම විශේෂයෙන් කතා කරන්නට ඕනේ අධිකරණය ගැන කතා කරන අපිට සන්තෝෂෙන් කතා කරන්නට පුළුවන් අධිකරණය ස්වාධීනයි කියලා. දැන් අධිකරණය ස්වාධීනයි කියන එකට තියෙන හොඳම උදාහරණය තමයි ඔක්තෝබර් 26 වෙනිදා මේ රටේ ඇතිවෙච්ච දේශපාලන කුමන්ත්‍රණයේදී බොහොම පැහැදිලිව බොහොම හොඳ ස්වාධීනව කටයුතු කරලා තීන්දුව තීරණ ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණා. මේක මේ අපිට පක්ෂපාතීව ලබා දීපු එකක් නෙමෙයි. නමුත් අධිකරණයේ ස්වාධීනභාවය තහවුරු කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම පහුගිය කාලයේ පුරාවටම අපි දැක්කා කොහොමද මේ අධිකරණයේ දේශපාලනීකරණය වෙලා තිබුණේ සහෝදර සමාගමේ පනතකට යම් කිසි අවශ්‍ය අනුමැතිය ලබා නොදීපු නිසා හිටපු අග්‍ර විනිශ්චකාරතුමිය කොහොමද දෝෂාභියෝගයක් ගෙනල්ලා ඉවත් කරේ කියලා. ඉතින් අද එහෙම තත්ත්වයක් නැහැ. අද බොහොම සන්තෝෂෙන් මට නම් බොහොම සන්තෝෂයක් තියෙනවා අධිකරණ ඇමතිවරිය හැටියට අපිට කියන්න පුළුවන් මේ රටේ ඉහළම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉඳලා මහේස්ථාත් ප්‍රාථමික අධිකරණය දක්වාම ඉතාම හොඳ ස්වාධීන මට්ටමකින් හොඳ නිරවුල් මනසකින් වැඩ කරන්න පුළුවන්. ඒ විනිශ්චකාරතුමාලට තිබිච්ච ගැටලු හැටියට විශේෂයෙන්ම තමන්ගේ වැටුප්පා අනෙකුත් දේවල් සම්බන්ධයෙන් ඒ අවශ්‍ය වටත් පිළියම් යොදන ගමන්ම අපි ඒව යොදලා වෙන දේවල් බලාපොරොත්තුනේ නැහැ. හැබැයි බලාපොරොත්තුනේ ස්වාධීන අධිකරණයක් විතරයි. අද ඒක අපිට සන්තෝෂයෙන් තහවුරු කරගන්නට පුළුවන්. නීතිපත් දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට ගොඩක් අය චෝදනා කරනවා. ඒ චෝදනා මට නිරන්තරයෙන්ම එනවා. නඩු ප්‍රමාදය ගැන කතා කරනවා. ඒ වගේම සමහර නිලධාරීන් ගැන මට පුද්ගලිකව කතා කරලා එක එක අය කියනවා. මම කියන්නට ඕනේ නීතිපති දෙපාර්තමේන්තුව නඩුවක් ගොනු කරන්නට ඉස්සෙල්ලා පොලිසිය හෝ පරීක්ෂණ කණ්ඩායම් මගින් ඒව හරියට තහවුරු කරලා කරුණු අවසානයේ වෙනකම් පරීක්ෂණ කණ්ඩායම් හැටියට තහවුරු කරන් පස්සේ තමයි ඒ නීතිපත් දෙපාර්තමේන්තුවට නඩු පැවරීමේ හැකියාවක් තියෙන්නේ. ඉතින් එහෙම නැතුව මොකද නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීනම දේශපාලනයෙන් තොර ආයතනයක් විය යුතුයි. මම සමහර අය ගැන මම මට අපිට තොරතුරු නැතුව නෙමෙයි මම සමහර අය ගැන මට ඇත්තටම පුද්ගලිකවත් අපිට කියලා අපි සමහරක් ගැන හොයලා තියෙනවා. මම හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ අධිකරණයේ ස්වාධීන කොහොමද නීතිපත් දෙපාර්තමේන්තුවත් එහෙම්මම ස්වාධීන වෙලා විශේෂයෙන්ම ඊට අවශ්‍ය නායකත්වයක් දැනට ඉන්න නීතිපතිතුමා සහ ඒ අනි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලබා දෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙනුත් ඇත්තටම අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන කතා කරපුවාම කවුරුත් කිව්වා වගේ මමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැන සෑහීමකට පත් වෙලා හිටියේ නෑ. අපි වැඩ රාශියක් කරගෙන ආවා. ඒක ඒ සඳහා මට අවශ්‍ය උපරිම සහයෝගය අතිගරු ජනාධිපතිතුමා ලබා දුන්නා. හැබැයි ඒ ලබා දෙනවා වගේම හිටපු හැටියේ ඔක්තෝබර් මාසේ 26 වෙනිදා ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක අර අපි හිතපු නැති විදිහේ වෙනස්කම් අර සිද්ධ අනිත් තැන්වල සිද්ධ වුණා වගේම බන්ධනාගාරය තුලත් සිද්ධ වුණා. දැන් වැඩි ඕනේ නැහැ. ඊයේ මම කියන්නට මම ඒක පිළිගන්නවා. අපි දැන් මෙතන කතා කරා හිටපු කොමසාරිස් ජෙනරාල් තුමා ගැන. අපිට මෙතන පුද්ගලයෙක්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. අපිට මේ විශේෂයෙන්ම එතුමා ඉවත් කරන්න කාරණයක් තමයි ඒක කවුරුත් පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. ඒ තනතුර ඇවිල්ලා ශ්‍රී ලංකා පරිපාලන සේවයට අයිති තනතුරක්. ඒ සඳහා අපි අලුත් ජෙනරාල්වරයෙක් පත් කරේ. මමත් සෑහෙන කාලයක් බැලුවා. බොහොම අමාරුයි. මොකද යන වැඩපිළිවෙල ඉතාම අකාර්යක්ෂමයි. යමක් කරනවා නම් දෙපාර්තමේන්තුවක් දිහා හරි එහෙම නැත්නම් අපිට කතා කරලා යම් කිසි සහයෝගයක් හරි ලබා ගන්න නම් කාර්යක්ෂම කඩිනම්ව ක්‍රියාශීලීව ඒ ආයතන ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒක අර බන්ධනාගාර තුල ඉන්න සියලුම සිරකරුවෝ මිනිස්සුයෝ කියන එක අපි විශ්වාස කරනවා. එතකොට අපි ඒ හැමතිස්සෙම කල්පනා කරන්න මුනාසනරුගේ මන්ත්‍රීතුමනි මේ සියලුම සිරකරුවන්ට එක විදියට ඒ අයට ඒ හැම ලැබෙන සහනයක්ම වරප්‍රසාදයක්ම ඒ අයටත් ලැබෙන්න ඕනේ. නමුත් අපි කාලයක් තිස්සේ ඉඳලා දන්නවා බන්ධනාගාරයේ තුල අපිට මේ විදියට වෙනස් කරන්න වෙනස්කම් කරගෙන යනකොට මම ඔක්තෝබර් 26 වෙනිදා ඉස්සෙල්ලා දැක්ක දේ තමයි නොයෙකුත් හේතුන් නිසා අර අපිව ඇත්තටම අවුරුදු 42කට පස්සේ නැවත මරණ දඬුවම ක්‍රියාත්මක කරනවායි කියන තීරණයට එන්න තරම් හේතුනේත් ගරු ජනාධිපතිතුමා ඒ වගේ තීරණයක් ගන්නත් කතා බහක් මේ රටේ ඇති උනේත් බන්ධනාගාරයේ තුර සිද්ධ වෙච්ච අක්‍රමිකතා සහ
නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමිය කතා කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම මම මේ කියාගෙන ආවේ බන්ධනාගාරය සම්බන්ධයෙන් විස්තර ටිකක්. ඉතින් අපි බන්ධනාගාරවල අපි බොහොම හිතට එකගොම් පිළිගන්නවා මේ බන්ධනාගාර තුල තියෙන තදබදය සහ අනිකුත් ප්‍රශ්න පිළිබඳව. ඒ සඳහා අපි වෙනත් ක්‍රමවත් වැඩ පිළිවෙලක් දැන් අලුතින් අලුතින්ම ඇත්තට මේක කාලයක් තිස්සේ අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන් හිටියා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ගරු මුදල් ඇමතිතුමා මේ පාර අයවැයෙන් මේ මද්‍රව්‍ය පාවිච්චි කළ මද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච පුද්ගලයන් වෙනුවෙන් විවෘත ඕපන් ප්‍රිසන් කෑම්ප්ස් වැඩි දියුණු කරන්න අපිට මුදල් වෙන් කරලා තියෙන්නේ. එතුමාට මම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. වීර විලත්, ඒ වගේම අබේ පුස්සෙත්, ඒ වගේම කාන්තාවන් සඳහා වෙනම ස්ථානයකුත් එතුමා වැඩි දියුණු කරන්න අපිට මුදල් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේම එතුමා ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න අපිට අනෙකුත් අවශ්‍ය මෙතන නොකිව්වත් සමහර සහයෝගයන් ගොඩක් අපිට දෙන්න එතුමා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අර කිව්වා වගේ මම මේ පිළිගන්නවා සමහර වෙලාවට මේ බන්ධනාගාරයේ නොයෙකුත් විදිහේ වරදවල් වලට දඬුවම් ලැබපු අය හරි රිමාන්ඩ් සිරභාරයේ ඉන්න හරි අයට හරි ඇතුළට මේ ගියාන් පස්සේ යන හොඳ මිනිස්සුෙකුත් ආපහු එන්නේ අර පරිසරය තුළ තමන්ගේ ජීවිතේ වෙනස්කම් ඇති කරගෙන. ඉතින් ඒක මං හිතනවා රජයක් හැටියට අපේ වගකීමක්. අපි බලාපොරොත්තු වෙන්නේ ගරු මුදල් ඇමතුමා වෙන් කරපු මුදල් වලින් ඉදිරියේදී අධිකරණයේ ගරු අග්‍රවිශ්වකාරතුමාගේ අනුමැතිව ඇතුව අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා රටේ සියලුම මද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච අය මේ ස්ථානවලට ගෙනිහිල්ලා ඒගොල්ලොන්ව පුනරුත්ථාපනය කරලා ඒගොල්ලෝ සමාජගත කරන්න. පුනරුත්ථාපනය කරලා අපව අර පරිසරයටම ගියාට ඒගොල්ලොන්ට වැඩක් වෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලොන්ට ජීවත් වෙන්න ක්‍රමයක්, එහෙම නැත්නම් ඒගොල්ලෝ කරගෙන ගිය වැඩ පිළිවෙල මේ හැම එකකටම අපි වැඩසටහනක් ඇතුව ක්‍රියාත්මක කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් මං අර උදෙත් කිව්වා බන්ධනාගාර වැඩි කරන එක ගැන අපි කොහෙත්ම අපේ රජයේ වැඩ පිළිවෙලක් නෙමෙයි. ඒක හින්දා තමයි පහුගිය දවසක මම ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරලා මේ රටේ පාසල් දරුවන්ට නීතිය උගන්වන වැඩපිළිවෙලක් ඇති කරන්නට අනුමැතිය ලබා ගත්තේ. ඒ අනුව දැන් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා පාසල් විෂයපතය තුළට නීතිය විෂයක් හැටියට හෝ තවත් විෂයක කොටසක් හැටියට හෝ ඇතුල් කරන්නට දැන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. නීතිය පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් නීතිය සියලු දෙනාටම එක හා සමානයි කියන එක අපි රටේ මතයක් හැටියට සමාජගත වෙනවා නම් අර පහුගිය කාලේ වගේ දේශපාලඥයින්ගේ පවුල්වලට ළමයින්ට විතරක් එක නීතියක් තියෙන රටක් නැතුව හරියට නීතිය සැමට එකයි කියන විදිහට යනවා නම් මේ වගේ බන්ධනාගාර පිරී ඉතිරි යන්නේ නැහැ. ඒවා පහසුකම් අඩුයි කියන එකත් මම පිළිගන්නවා. සමහර වෙලාවට 1000කට තියෙන බන්ධනාගාරයක ඉන්නවා 3000ක් විතර. එතකොට මේවට අපි කතා කරන්න පුළුවන්. හැබැයි කතා කරපු අයට 1994 ඉඳන් 2014 වෙනකන් අවුරුදු 20ක් තිබුණා ඔවට අවශ්‍ය දේවල් කරන්න. ඉතින් එහෙම වැඩ පිළිවෙලවල් නැතුව අලුතෙන් බන්ධනාගාර හදන එක ගැන විතරක් කතා කරනවා. ඉතින් ඒ වගේම මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ අපේ සෙල්ලම් අඩික්කර නාදන් ගරු මන්ත්‍රීතුමා, චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමාත් කතා කරා මේ ඉන්න LTT සංවිධානයේ සමහර අයට නඩු පවරලා නැහැ කියලා. නමුත් අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ 54 දෙනෙකුට මේ වෙනකොට නඩු පවරලා ඒ අයගේ නඩු කටයුතු පටන් ගන්න තියෙනවා. ඒ වගේම 3 දෙනෙක්ට තවත් මේ නීතිපති උපදෙස් ලබා දෙන්නට තියෙනවා. ඒ වගේම 6 දෙනෙක් තාමත් පොලිසිය විසින් පරීක්ෂණ පවත්වලා අවසන් කළා නැති නිසා ඒ කටයුතු කරන්න ඉදිරි කටයුතු කරගෙන යන්නට පුළුවන් කමක් නැහැයි කියලා අපිව අපිට මේ මම මේ මන්ත්‍රීතුමාලාගේ දැනුවත් දැන ගැනීම පිණිස මේ අවස්ථාවේ මතක් කරනවා.
ඔබතුමිය තව විනාඩි දෙකක්
තියෙනවා. මගේ විනාඩි 30 නේ.
සම්පූර්ණම දීලා තියෙනවා ඔබතුමිය.
නෑ නේ.
විනාඩි දෙකයි කරුණාකරලා
මේ අර හිටපු අර අර කුමන්ත්‍රණ රජේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ මේ හිටපු අධිකරණ ඇමතිතුමා මම එතුමා ගැන කනගාටු වෙනවා. මොකද එතුමා මේ කියලා තියෙනවා මම හිටියේ නෑ මේක මේ අපි අර අධිකරණ පියස කියලා ගොඩනගන්න හදන එක BOT ක්‍රමයට බිල්ඩන් ට්‍රාන්ස් කියන ක්‍රමයට අපි හදන්න සූදානම් වෙනවා කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ කරලා ඒගොල්ලෝ හොරකම් කරපු විදියටම තමයි මේ අපිත් ලෑස්තිලා ඉන්නේ කියලා. ඉතින් මම මේ වෙලාවේ මතක් කරන්නට ඕනේ ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රවල අපි නැහැ. අපි ඕනම දඬුවම හොර සූදානම් එහෙමනම් මම කියන්න ඕනේ එතුමාට 2016-17 වර්ෂයේ විස්තරක් රුපියල් මිලියන 4500ක් බිලියන 4.5ක් අධිකරණවල යටිතල පහසුකම් නව අධිකරණ ගොඩනගන්න ඒ පහසුකම් ගොඩනගන්න වියදම් කරලා තියෙනවා. නමුත් මේ අලුත් කඩේ ලොකු තදබදයක් තියෙනවා. මේ එන 40ක් උසාවි 40ක් එක්ක එන මේ සංකීර්ණ ඉදිකරන්න සම්පූර්ණ වියදම US මිලියන 94.5යි. ලංකාවේ මුදලින් රුපියල් මිලියන 17000ක්. එතකොට එතුමාලා අර හොරකම් කරපු ඒවා ඔක්කොම ගෙනල්ලා දෙනවද දන්නේ නැහැ අපිට. හැබැයි අපි මේවට මේ වැඩේ කරන්න අපිට සල්ලි නැති විත්තිය මේ රටේ තිබිච්ච අනවශ්‍ය ගුවන්තොට පොළවල් වරායවල් හදලා හොරකම් කරලා ඒ කරපු එක බලනකොට අපිට අත්‍යවශ්‍ය දෙයට යොදවලා නැහැ. අද අධිකරණවල අපහසුව ගැන කතා කරනවා බොහොම ආදරෙන් කඩාවැටිච්ච එක කතා කරනවා. මං අහනවා 2014ට ඉස්සෙල්ලා මේ රටේ හිටියේ නැද්ද අධිකරණ ඇමතිවරු මේවා දැක්ක කියලා. ඉතින් අපි මේවා කැබිනට් අනුමැතිය අරගෙන අපේ ගරු ලේකම්තුමා බොහොම විනිවිද භාවයකින් ඒවා කරන්න කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ මතක් කරනවා. අපේ සාම විනිශ්චය සමාදාන විනිශ්චයකාර පත්වීම් ගැන මේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා කිව්වා. මම කියන්න ඕනේ මේ අලුත් සංශෝධනයේ හැටියට එකම දෙයයි වෙන්නේ අධිකරණ කලාපයට දෙන සමාදාන විනිශ්චයකාර පත්වීම තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අයිති දිස්ත්‍රික්කයටම බලපාන විදියට ලබා දෙන්න තමයි අපි සංශෝධනය කරේ. මීට ඉස්සෙල්ල පත්වීම් ලැබපු අයටත් කිසිම වෙන්නේ නැහැ කියන එක මේ වෙනස් වෙන්නේ නැහැ නැති වෙන්නේ නැහැ කියන එක මම මතක් කරන්නට ඕනේ. බන්ධනාගාර නිලධාරීන්ගේ අඩුපාඩුව ගැන උදේගමන් පිළගරු බන්සීතුමා කතා කරා. මේ එතුමාට කියන්න එතුමාට මතක් කරන්නට ඕනේ 29 වෙනිදා ගැසට් එක බැලුවොත් බන්ධනාගාර නිලධාරීන් බඳවා ගැනීම පිළිබඳ ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබුණේ නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් විභාගයක් තියලා විභාග දෙපාර්තමේන්තුවෙන් හමුදාව හරි පොලිසිය හරි ෆිට්නස් එක බලලා අමාත්‍යංශෙන් සම්මුඛ පරීක්ෂණයක් තියලා බඳවා ගන්න කිසිම විශේෂත්වයක් නැතුව බඳවා ගන්න අපි දැන් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. මම දන්නවා ඔබතුමා මට මේ කියන්න නම් උත්තර දෙන්න නම් ගොඩක් ඒවා තියෙනවා. ඔබතුමා ඉතින් පොඩ්ඩක් හදිසි වෙලා තියෙනවා.
තවත් 50ක් ඔබතුමියම තියෙනවා අපි අනුමත කරගන්න. ඒකයි කාලෙ පිටින් ප්‍රශ්නයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ වෙලාවේදී විශේෂ ස්තුතියක් කරන්නට ඕනේ අපේ අමාත්‍යංශයේ ගරු ලේකම් මීගස්මුල්ල මැතිතුමාට. එතුමා බොහොම කෙටි කාලයක් තුළ අමාත්‍යංශයේ බාර අරගෙන විශාල වැඩ කොටසක් කාලයක් තිස්සේ තිබිච්ච වැඩ වගේම එතුමා ඉතාම උවමනාවෙන් මේ හැම වැඩක් ගැනම අවශ්‍ය කටයුතු කරලා ඒ කරගෙන යනවා. මම එතුමාට විශේෂ ස්තුතියක් කරන ගමන්ම විශේෂයෙන්ම අපේ අමාත්‍යංශයේ අතිරේක ලේකම් තුමන්ලා තුමියන්ලා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තුමන්ලා තුමියන්ලා ඒ වගේම සහකාර ලේකම් තුමන්ලා තුමියන්ලා ඇතුළු නිලධාරී මණ්ඩලයේ හැම කෙනෙක්ම ඉතාම සහයෝගයෙන් වැඩ කරනවා. මේ වෙලාවේදී මං හිටපු ලේකම් තුමිය අපේ අධිකාරි මැතිනියව ඉතාම කෘතවේදීව මතක් කරනවා. මොකද ගොඩක් වෙන්නේ නැතුව තිබිච්ච වැඩ කරගන්න පුළුවන් උනේ එතුමිය අමාත්‍යංශයේ ලේකම් හැටියට පහුගිය අවුරුද්දේ පත් උනායින් පස්සේ කියන එකත් මතක් කරන්නට උනේ. ඒ වගේම මෙතන අපේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමා ඇතුළු ඒ සියලුම නිලධාරී මහත්මීන් ඒ වගේම නීති කෙටුම්පත් සම්පාදකතුමිය ඇතුළු ඒ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරී මහත්මීන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රජයේ රස පරීක්ෂකතුමා ඇතුළු ඒ දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරී මහත්මීන් මහභාරකාර දෙපාර්තමේන්තුවේ මහභාරකාර තැන ඇතුළු නියෝජ්‍ය මහභාරකාරතුමන් තුමියන් ඇතුළු ඒ සියලුම නිලධාරීන් සමත මණ්ඩලය නීති කොමිෂන් කොමිෂන් සභාව මේ හැම එකක්ම ඉතාම සහයෝගයෙන් වැඩ කරනවා. ඒ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙන ගමන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉතාම මෑතකදී සතිගානක් තුල පත්වෙච්ච බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්තුමා, එතුමා කවුරු හරි කිව්වා ආනමඩුවේ ප්‍රාදේශීය ලේකම් හැටියට හිටියා වැඩ කරගන්න ගොඩක් පහසුයි කියලා. මම විශ්වාස කරනවා එතුමා මේ වෙනකොට මේ කාලය තුල විශේෂයෙන්ම කවුරුත් නොබලපු පැති අහිංසක අසරණ කනිෂ්ඨ නිලධාරීන්ගේ ඉඳලම උවමනා එපාගයන් ගැන හොයලා බලලා අඩුපාඩුකම් ගැන හොයලා බලලා මේ වෙනකොට විශාල වැඩ කොටසක් කරන්න අවශ්‍ය කටයුතු කරගෙන ඉන්නවා. එතුමා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරී මහත් මහත්මීන්ටත් සහයෝගය දෙන සියලු දෙනාටමත් අපේ අමාත්‍යාංශයේ විශේෂයෙන්ම මේ සඳහා උදව් උපකාර කරපු කතානායකතුමා ඔබතුමා ඇතුළු අපේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙමි.
බොහොම ස්තුතියිවන්ත මිය. ගරු රංජිත් මද්දමණ්ඩල ඇමතුමා ඔබතුමාට විනාඩි 7කින් ඉවර කරන්න පුළුවන් නේද? කාලයක් දුන්නා මම ඇමතුමේට ඔබතුමා.
නියෝජ කතානායකතුමනි, අද රාජ්‍ය පරිපාලන අමාත්‍ය ආපදා කළමනාකරණ අමාත්‍යංශය යටතේ මේ විවාදයට සම්බන්ධ වෙච්ච විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන්ටත් ඒ වගේම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ටත් මාගේ තුමන්ලගේ යෝජනා සහ අනුකුත් විවේචන සම්බන්ධව මගේ විශේෂ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම අද මන්ත්‍රීවරු කීප දෙනෙක් තමන්ගේ අදහස් ප්‍රශ්න ගැන කතා කරා. සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීතුමා රාජ්‍ය කර්මනාකරණ සහකාර සේවය ගැන කර්මනාකරණ සහකාර සේවයේ ප්‍රශ්න ගැන කතා කරා. ඒ කර්මනාකරණ සහකාර සේවයේ 72,000ක් ඉන්නවා. ඒ අයගේ උසස් වීම සම්බන්ධව අපි අවශ්‍ය කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා තියෙනවා. තනතුරු නාමය අපි ඒ සම්බන්ධ අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ වගේ මේ භාෂා ප්‍රවීණත්වයේ ඒ විදිහට ප්‍රාදේශ සභාවල ලේකම් තනතුරු සම්බන්ධව යෝජනා සියල්ල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ආරම්භ තියෙනවා. ඉතින් මම ඒ සම්බන්ධව එතුමාට කියන්න ඕනේ ඉතයික්මනින් අපි ඒ කටයුතු කරනවා. ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීතුමා උතුරු ප්‍රදේශයේ ගම් වතුර නිසා කිරිනොච්චි මුලතිව් වලට හානිය අපි වන්දි මුදල් වල ගෙවලා තියෙනවා. ඒ වගේම ගොවිතැන් වල වන්දි මුදලුත් දැන් ගෙවලා තියෙනවා. ශාලාව හමුදා මධ්‍යස්ථානයේ වන්දි මුදල් අපි සියල්ල වගේ ගෙවලා තියෙනවා. තව ප්‍රශ්න දෙකක් තුනක් විතරයි තියෙන්නේ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා කතා කරා නුවර ප්‍රදේශයේ ජලහිගය ගැන අපි දැන්ටමත් ඒ සඳහා අවශ්‍ය බවුසර් සහ අවශ්‍ය මුදල් දිසා පතිවරයා ළඟට යවලා තියෙනවා. ඒ වගේම එතුමා වංචා දූෂණය ගැන කතා කරා. මම හිතන්නේ ඒ සම්බන්ධව තමයි දැන් මේ නඩු පවර්ලා කටයුතු කරගෙන යන්නේ. රජේවත් අපි කරගෙන යනවා. ඒ වගේම යෝගේශ්වරන් මන්ත්‍රීතුමා ගම් වතුර හානිය පත්වෙච්ච අයට වන්දි ගෙවීම සම්බන්ධව කටයුතු කරා. ඒ වගේම නියගේ නිසා අපි මඩකල්ප ප්‍රදේශයටත් අවශ්‍ය බවුසර් සහ අවශ්‍ය අත්තික ආරම්මුදල් දිසාපතිවරයාට යවලා තියෙනවා. ඒවා වනසතුන්ගෙන් වෙන මරණ ගැන කිව්වා. මං හිතන්නේ වනසතුන්ගෙන් වෙන මරණ ගැන අපි නෙමෙයි වන්දි ගෙවන්නේ, වනජීවී දෙපාර්තමේන්තුව. ලසන්ත අලගියවන්න මන්ත්‍රීතුමා මං හිතන්නේ විද්‍යාත්මක සේවයේ පරිවැඩීම් ගැන කතා කරා. මං ඉස්සෙල්ලා කතා කරා වගේ සමස්ත රාජ්‍ය සේවයේම මම මුලදී මගේ පළවෙනි උදේ කතා කරද්දී කිව්වා වගේ 100%ට 107%කින් පඩිය දෙගුණයකට වැඩි අපි වැඩි කරලා තියෙනවා. ඊට අමතරව විධායක ශ්‍රේණි නිලධාරීන් සම්බන්ධව දැන්ටමත් මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සඳහා කැබිනට් අනි කොමිටුවක් පත් කරලා තියෙනවා. අපිට පුළුවන් වෙයි ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ගන්න. ඒ වගේම එතුමා යෝජනා කරලා තිබ්බා ගිනි නිවන අංශය දැන්ට බාරව ඉන්නේ කොළඹනගර සභාව සහ ප්‍රාදේශ සභයි සම්බන්ධව අපි අවශ්‍ය පියවර ගන්න. නිහාල් ගලම්පත්ති මන්ත්‍රීතුමා කිව්වා 2016 පෙර විශ්‍රාම ගියායට අග්‍රහාර රක්ෂණය ගැන මම විශ්‍රාම ගියායට වැඩියම සලකලා තියෙන්නේ අපි. එතුමා කිව්වා විශ්‍රාම ගියා කට්ටිය අපි කොන් කරනවා කියලා. විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප 2016 පස්සේ ගියායත් 2016 ඉස්සෙල්ලා ගියායටත් විශ්‍රාම වැටුපට නැවත විෂමතාව වෙනස් කරන කටයුතු කළා. 2016 ඉස්සලා විශ්‍රාම ගියායට විශ්‍රාම වැටුප වගේ සන්දානාන්වෙන් එව්වාගේ දෙගුණයක් ගෙවන්න අපි දැන් අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒ සඳහා බිලියන 12ක් අවෙන් කරලා තියෙනවා. ඒ වගේම උපාධාරීන් විපාධාරීන් බඳවා ගන්න අවශ්‍ය දැන් කැබිනට් පත්‍රිකාව ගරු අගමැතිතුමා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරියේදී උපාධාරීන්ගේ රැකියා ප්‍රශ්න ගැන කටයුතු කරමු. නාලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා කිව්වා අගලවත්ත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මම ඒ සම්බන්ධව අපි ඒක ප්‍රාදේශ සභාවට පළාත් පාලන ආයතනයට බාර දීලා තියෙනවා. ඒකේ ඉදිකිරීම් වල වැරද්දක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන් සම්බන්ධව පරීක්ෂණයක් තියන කටයුතු කරමු. ඒ වගේම ඩොප්ලර් රේඩාර් යන්ත්‍ර ගැන කිව්වා අපි දන්නවා මිලියන 400ක් වියදම් කරලා තියෙනවා. පහුගිය රජයේ කාලෙම ඒක සිද්ධ වෙලා තියෙන්නේ. මේකේ අප බැලුවා මේක රිපෙයාර් කරන්න යනවා අලුත් වැඩියා කරන්න ගත්ත මුදල වගේ තව මුදලක්. අපි ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා තිනවා පරීක්ෂණ වාර්තා පිදිරියේදී දක්වනවා. ඒ වගේම කාලකුණ දෙපාර්තමේන්තුවේ අපි අවශ්‍ය නවීකරණය කරන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ජයිකා ව්‍යාපෘති යටතේ ඩොප්ලර් යන්ත්‍ර දෙකක් පුත්තලම සහ පොතුවිල් වල තියෙනවා. ඒක ලක්ෂ මිලියන 4600ක් යනවා. ක්‍රිප්ට් මිලියන 3000ක් අපි වියදම් කරනවා. ඊට අමතරව සම්පූර්ණයෙන්ම නවීන තාක්ෂණය යොදා ගන්න වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. අපි ඉදිරියේදී අපිට ඒක කරන්න පුළුවන් වෙයි. ඒ වගේම අපේ අරවින්ද කුමාර මන්ත්‍රීතුමා කිව්වා උතුරු නැගෙනහිර පරිබාහිරව ද්‍රවිඩ භාෂාවෙන් කටයුතු කරන්න. අප මම හිතන්නේ අපි ඒ සඳහා ද්‍රවිඩ භාෂා ප්‍රවීණත්වය සිංහලයට ද්‍රවිඩ භාෂා ප්‍රවීණත්වයත් ද්‍රවිඩ අයට සිංහල භාෂා ප්‍රවීණත්වයත් ලබා ගැනීමේ අපි නීති රීති සකස් කරලා තිනවා. දැන් අපි ඒවා ඉගෙන ගන්නගෙන යනවා.
තව විනාඩියක් තියෙනවා ඔබතුමා.
බඳවා ගැනීමේදී සියලු දෙනාම අපි අනුපාතයටත් වැඩිය බඳවාගෙන තියෙනවා. පහුගිය අපි පරිපාලන සේවා බඳවා ගැනීම වලදී පරිපාලන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 35 දෙනෙක් බඳවාගෙන තියෙන ද්‍රවිඩ. මේ වගේ කළමනාකරණ සහකාර සේවයේ ඒ ද්‍රවිඩයේ අනුපාතය අපි ලබලා දීලා තියෙනවා. මේ වගේම රාජ්‍ය සේවයේ භාෂා දෙකෙන්ම වැඩ කරන්න පුළුවන් කට්ටිය අපි බඳවා ගන්න කටයුතු කරනවා. විශේෂයෙන් මම මතක් කරන්න ඕනද මගේ අමාත්‍යංශයේ මට කියන්න බෑන ඵලදායිතා ලේකම් කාර්යාලේ විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. රටේ ඵලදායිතාවේ රාජ්‍යංශෙත් පෞද්ගලිකංශෙත් අධ්‍යාපනංශෙත් සේවාංශෙත් වැඩ කරන්න ඒ අයටත් මතක් කරනවා. ඒ වගේ ශ්‍රීඩා ආයතනයේ අද මම හිතන්නේ ඉතිහාසයේ වැඩිම කොටසක් දැන් පුහුණු කරගෙන යනවා. අද වෙනකොට පරිපාලන සේවයේ 100 ගානක් ඒ වගේම ඉංජිනේරු සේවයේ 200 ගානක් ඒ වගේම ගණකාධිකාරී සේවයේ 200 ගානක් මේ විදිහට පුහුණු කරගෙන යනවා. ඒ වගේම දිස්ත්‍රික් මට්ටමේ පළාත් පුහුණු අපි පිට පළාත්වල පුහුණු කටයුතුත් කරගෙන යනවා. ඉතින් මේකම මතක් කරන්න බැරි වුණා. රාජ්‍ය සේවකයන් වෙනුවෙන් අපි නිවාස පද්ධතිය රට පුරාම ඉදි කරගෙන යනවා. 1976 පස්සේ කොළඹ නගරේ එක ගයක්වත් රජයේ සේව වෙනුවෙන් අපි හදලා තිබ්බේ නැහැ 76 පස්සේ. මෙයා ගිය අවුරුද්දේ අපිට පුළුවන්කම ලැබුණා කොළඹ මහල් ලටකින් සමන්විත තට්ටු නිවාස මොන පටන් ගන්න මේ අවුරුද්දේ අපි ඒක ඉවර කරනවා. කැලණියේ පටන් ගන්න තියෙන එකත් ඉවර කරනවා. ඊට අමතරව මොණරාගල දිස්ත්‍රික්කේ පොළොන්නරුවේ පටන් ගන්න තියෙන මොණරාගල තට්ටු 4 මහල් නිවාස එකක් කරගෙන යනවා.
බොහොම ස්තුතියි ඇමතුමා. ඒ වගේම
ඒකම සම්කරන මම හිතන්නේ මේ අවස්ථාවට අපි පෙර සූදානම් ගැන කතා කරා. අපි දන්නවා හැම අවස්ථාවකම අපි ඒ සඳහා දැන් සූදානම් වෙලා ඉන්නේ. සුනාමි සම්බන්ධ මධ්‍යස්ථාන 77ක් තියෙනවා. ඒ මධ්‍යස්ථාන තිබ්බනම් මේට ඉස්සෙල්ලා මම හිතන්නේ මේක අපිට වේලසෙනින් මරණ ගාමීට අඩු කරගන්න තිබ්බා. රත්නපුරේ කළුතරේ වඩත් අපි ලෑස්ති වෙලා ඉන්නවා. මේ වෙලාවේ මම මගේ අමාත්‍යංශයේ ලේකම්තුමාටත් අතිරේක ලේකම්වරුන්ටත් ඒ වගේම අනිකුත් සියලුම නිලධාරීන්ට ඒ වගේම මගේ දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ යටතේ තියෙන සියලුම ආයතන නිලධාරී මහත්වරුන්ට ඒ වගේම රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ සියලුම නිලධාරී මහත්වරුන්ට මගේ ස්තුතිය පිරිනමනවා. මට මේකට අවශ්‍ය සහයෝගය උදව්ව දීලා අපේ කටයුතු සංවිධානය කළා ක්‍රියාත්මක කිරීම ගැන. මම
බොහොම ස්තුතියි. අධිකරණ හා බන්ධනාගාර ප්‍රශංසකන අමාත්‍යාංශ ශීර්ෂ 110 කාර්යසභාවකඟද?
ආයි.
ශීර්ෂ 205 කාර්යසභාවකඟද?
ආයි.
ශීර්ෂ 228 කාර්යක සභාවකඟද?
ආයි.
ශීර්ෂ 229 කාර්යක සභාවකඟද?
ආයි.
ශීර්ෂ 230 කාර්යක සභාවකඟද?
ආයි.
ශීර්ෂ 231 කාර්යක සභාවකඟද?
ආයි.
ශීර්ෂ 232 කාර්යක සභාවකඟද?
ආයි.
ශීර්ෂ 233 කාර්යක සභාවකඟද?
ආයි.
ශීර්ෂ 234 කාර්යක සභාවකඟද?
ආයි.
ශීර්ෂ 235 කාර්යක සභාවකඟද?
ආයි.
ශීර්ෂ 326 කාර්යක සභාවකඟද?
ආයි.
රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍යාංශ ශීර්ෂ 130 කාර්යක සභාවකඟද?
ආයි.
ශීර්ෂ 253 කාර්යක සභාවකඟද?
ආයි.
ශීර්ෂ 304 කාර්යක සභාවකඟද?
ආයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. ශීර්ෂ 110 205 228 සිට 235 සහ ශීර්ෂ 326 130 253 සහ 304 කාර්යක සභාවේදී සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. Item number 2 House agrees.
Aye.
Item number 3 House agrees.
Aye.
Item number 4 අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුපත් දෙවෙනි වර කියවීම House agrees.
Aye.
කාර්යක සභාව අවස්ථාව. පළවෙනි මගන්තිය සභාවකඟද? දෙවෙනි මගන්තිය සභාවකඟද?
අයි.
තුන්වෙනි මගන්තිය සභාවකඟද?
අයි.
ප්‍රඥාම්ති මගන්තිය සභාවකඟද?
අයි.
නාමයේ සභාවකඟද?
අයි.
පාර්ලිමේන්තු යළි රැස්වේ. පනත් කෙටුම්පත කාර්යක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන බව දන්වනු කැමැත්තෙමි. පනත් කෙටුම්පත් දැන් තුනුරියක් සමා වෙන්න. ගරු අමාත්‍යමය.
නෑනේ. පනත් කෙටුම්පත දැන් තුනුරි වර කියවිය යුතුයි යෝජනා කරමි.
සභාවකඟද? අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන රහිතව සභාවට කරන ලද බව දන්වනු කැමැත්තෙමි.